ප්‍රශ්න නැහැ. දැනගන්න දෙයක් නැහැ නේද? අනිත්‍ය. මොකටද ඔච්චර අනිත්‍ය ගැන කරදර වෙන්නේ? අනිත්‍ය දුකයි. අපි බැලුවත් නැතත් අනිත්‍යදේ අනිත්‍යයි. අපි දැන් අනිත්‍ය ගැන බලනවා නම් බලන්න ඕන දුක. මොකද දුකනේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ. අනිත්‍ය ප්‍රශ්නයක් නැහැ නේ. අනිත්‍ය කියන එක ඉතින් එහෙම වුණත් නැතත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ දුකක් ආවා. අපි දුක් විඳිනවා නම් අපිට ප්‍රශ්නයක් නේද? එතකොට ඒ බුද්ධ දේශනාවක් තියෙනවා මොන යම් දෙයක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. යදනිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒක කාටද ඒ දුක තියෙන්නේ?
දුක තියෙන්නේ අපිට මොකද අපි මෙතන සත්‍ය පුද්ගලයෙක් කියලා ප්‍රඥප්තියක් පනවන් තියෙන නිසා. එහෙම දෙයක් නැත්නම් දුකක්.
නෑ අනිත්‍ය හැම දෙයකටම අපිට දුකයිද? දෙයටම දුක නැහැ. බුද්ධ වචනයක් තියෙනවා අදනිච්චං තං දුක්ඛං කියලා. යමක් අනිත්‍ය නම් ඒකමයි දුක. දැන් දුක නැති අනිත්‍ය මොනවද? හැම දෙයකටම දුක නැහැ කියලා මොනවද? සපක් අනිත්‍ය වුණාම දුකයි. සපක් වෙන්නේ නැහැ ලාග අනිත්‍ය වුණාම දුකයි. මං අහන්නේ අනිත්‍ය වුණාම දුක නැති වෙලාව. මගේ නොවන ඒවා අනිත්‍ය වුණාම දුක නැහැ. ඒකත් හරි. ගහකින් කොළයක් වැටුණාට අපට දුක නෑ. අර ගහේ අත්තක් හෙල්ලෙනවා අපට දුකයි. අර ෆෑන් එක කැරකෙනවා අපට දුකයි. අපේ නොවන කෙනෙක් මැරුණාම අපට දුක නෑ. නෑ යමක් අනිත්‍ය නම් දුකයි කිව්වේ. බුදුහාමුදුරන්ට වැරදිලාද අපට වැරදිලාද? නෑ ඒක අන්ධ විශ්වාසෙන් අරන් හරියන්නේ නෑ. හොඳද නැද්ද කතාව නෙමෙයි මේ. දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? බුදුහාමුදුරුවෝ ඒක දකින්න. හොඳ මොකද්ද නරක මොකද්ද දකින්න නෙවෙයි නේද? දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? නෝක අවබෝධ කරන්න උත්සාහ කරන කෙනා තමයි බුදුරජාණන් වහන්සේට කරන ලොකුම ගෞරවය කරන්නේ නේද? චතුරාර්ය සත්‍ය බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ ඒකනේ. එතකොට දැන් අපි දුක දුකක් තියෙනවා නම් ඒ දුකෙන් මිදෙන්න නම් කරන්න ඕන දෙයක් කිව්වා. දුක කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. මේක දුක. දුක කියන්නේ මෙන්න මේකටයි දුක කියලා කියන්නේ. දුක කියන එක ඉස්සෙල්ලා දැනගන්න. ඕක දන්නේ නැත්නම් මුකුත් කරන්න බෑ. දුක නම් දුක කියලා අවබෝධ කරන්න ඕනේ. මෙන්න මේක දුකයි. නේද? නෑ, අවබෝධ කරනවා කියන්නේ දුක විඳිනවද? දුක දුක කියලා දැනගන්නවා නේද? දුක දුක කියලා දැනගන්න එකයි දුක විඳින එකයි දෙකක් කියන එක තේරෙනවා. ඒක තේරුම් ගන්න. දුක දුක කියලා දැනගන්න, දුක දුක කියලා පිරිසිඳ දකිනවා. දකින එකයි විඳින එකයි එකක්ද දෙකක්ද?
දෙකක්.
එහෙනම් දකින්න බය වෙන්න ඕනේ නැහැ නේ. ඒක දුක දුක කියලා අඳුර ගන්න. නේද? පිරිසිඳ දකිනවා කියන්නේ ඇත්ත ඇති හැටි දකිනවා. දුක දුක විදිහටද? දැනගන්න. ඒ දැන ගැනීම කියන්නේ දුක් විඳීම නෙමෙයි. අපි බය වෙලා තියෙන දුක බලන්න බයයි දුක් විඳිනවා කියල. නෑ, මේ දුක් විඳින්න කියලා නෙමෙයි මේ කියන්නේ නේද? දුකක් තියනවා නම් ඒක පිරිසිඳ දකින්න, ඇත්ත ඇති හැටි දකින්න. හරි? දැන් අපි පිච්චෙනවා නම් පිච්චෙනවා කියලා දැනගන්න ඕන නේද? දැනගත්තොත් නේ ඔකෙ මිදෙන්නේ. තේරුණා? දන්නේත් නැත්තම් පිච්චිලා මැරෙනවා. මැරෙන්න පුළුවන්. නොමැරුණත් ඒ දුක විඳින්න වෙනවා නේද? දන්නේ නැත්තම්. දැනගත්තොත් දැනගත්ත පළියටම මිදෙනවද? දන්නේ නැහැ. මිදෙන්න අඩුගාඩේ මොනවා හරි කරන්නවත් පුළුවන් නේද? නොදැන ඉන්නවට වඩා. නේද? එතකොට ඉස්සෙල්ලා කියනවා දැනගන්න, දකින්න. දැන් දුකේ ඉන්නවා නම් දුකේ ඉන්න බව දකින්න. මොකද ඒක දැක්කේ නැත්තම් මුකුත් කරන්නේ නැහැ. දුකේ ඉන්නවා, ඕක සැපයි කියලා හිතාගෙන ඉන්නවා. එයා ඉතින් කවදාවත් මිදෙයිද දුකේ? නෑ, දුක කියලා දන්නේත් නෑ. දුක කියලා නොදන්නවා විතරක් නෙමෙයි, ඕකට සැපයි කියලාත් හිතන් ඉන්නවා. එයා කවදාවත් දුකෙන් මිදෙයිද? නෑ නේද? ඔන්න ඔහොමයි කියනවා මේ සසර යන සත්‍යය. ඒකට බුදුරජාණන් වහන්සේ ඔහොම කිව්වට උග තීරෙන්නේ නෑනේ අපිට නේද? අපේ මෝඩකමට. එහෙනම් උපමාවකුත් දෙනවා. ඔව්, දැල්ලට පණින පළ ගැටියෝ වගේ කියලා. මේ සසර යන සත්‍යය. ඇයි එහෙම උපමා කරන්නේ? පළ ගැටියා දැල්ලට පැනනහා පිච්චිලා දුකටපත් වෙනවා කියලා ඌ දන්නවද? එහෙම දැනගත්තා නම් ඌ අනිත් වැඩ නවත්තලා ගිහින් දැල්ලට පණීද? නැහැ. නේද? ඒ දැල්ලේ ස්වභාවය මාව දුකටපත් කරනවා කියලා ඔහෝ දෙයක් ඌට නැහැ. අවබෝධේ නැහැ කියමු. ඒත් ඉතින් ඌට දැල්ලටම පණින්නේ මොකටද? වෙන තැනකට ගිහින් පණින්න පුළුවන්. දැල්ලම හොයාගෙන යන්නේ දැල්ල සැපයි කියලා හිතන හින්දා. නේද? මේ අනිත් දේවල් වල නෙමෙයි සැප තියෙන්නේ දැල්ලේ විතරයි. අනිත් ඔක්කොටම වඩා සැප තියෙන්නේ දැල්ලේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දුක් දේ සැපයි කියලා ඌට පේන. එතන තමයි සැපම. ඒ හින්දායි ඒකට ඇලිලා ඒකට ඇදිලා යන්නේ. නේද? දැන් එළියේ කකා බිබී නටනටා ඉන්නවා. ඒක සැපයි කියලා ඌට පේන්නේ නැහැ. ඌට පේන්නේ මොකද? මීට වඩා සැපක් අතන තියෙනවා අතෙන්ට ගියේ. දැල්ලට. දැන් ඌට සැපයි කියලා පෙනීලා තියෙනවා නේද? දැන් මුලාවන් දෙකක් වෙලා. ඔව්, දුක් දේ දුකයි කියලා දන්නේ නැහැ. ඒක එක මුලාවක්. දුක් දේ සැපයි කියලා හිතාගෙන ඉන්න එක තව මුලාවක් නේද? ওই දෙකම ඇදිලා තමයි දැල්ලට තණ්හා කරන්නේ, දැල්ලට ඇදිලා යන්නේ. නේද? ඔන්න දැන් සසරේ යන සත්වයා, ඒ කියන්නේ අපිව බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ ඔන්න ඔය පළඟැටියගේ මානසිකත්වයට. මොකද්ද? දුක් දේ දුකයි කියලා දන්නේත් නැහැ. ඒක සැපයි කියලා රැවටිලා ඉන්නවා. දුකේ ඇත්ත తත්ත්වය දන්නේත් නැහැ. ඒ මදියට මුලා වෙලා ඒක සැපයි කියලා. ඒ හින්දා ඒකටම තණ්හා කරනවා. ඔන්න තේරුම් ගන්න. ඔය වගේ සත්වයාට තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. කොහොම හිතන් ඉන්න පිරිසකට. එකක් තමයි මේක ඇත්ත ඇති හැටි කොහොමද දන්නේ? දුක දුක බව දන්නේ නැහැ. නොදන්න කම එකක්. ඊළඟට ඒකට සැපයි කියලා හිතලා මුලා වෙලක් තින්නා. ඒකට ඇලෙනවා. ඒකටම තණ්හා කරනවා. ඔන්න ඔහොම පිරිසක් තමයි මේ
අපි
මෙයාවිත්තේ ඔව්. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ සසරය යන සත්‍යය. ඉතින් අපිත් සසරය යනවා නම් අපිත් ඒ ගොඩේ තමයි. නේද? මෙච්චර කල් සසරේ ආවනම් ආවද නැද්ද මෙච්චර කල්? ආවා. එහෙනම් ඒ ගොඩේ නේද? ඒ ගොඩේ. එතකොට දුක්දේ දුකයි කියලා නොදන්න කමයි දුක්දේ සැපයි කියලා මුලා වෙන කමයි. මේ දුක්දේ සැපයි කියන එකට කියනවා විපල්ලාසයක් කියලා. විපරීත විලා අපට පේන්නේ. ඇත්ත ඇදිහෙටි නෙමෙයි. නේද? විපල්ලාසය පේන්නේ. මේ විපල්ලාස හතරක් තියෙනවා සසරේ යන සත්‍යයට. දුක්දේ සැපයි කියලා හිතනවා. අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතනවා. අනාත්ම දේ ආත්මයි කියලා හිතනවා. අසුභ දේ සුභයි කියලා හිතනවා. ඔකට කියනවා සතර විපල්ලාස. ඔය විපල්ලාස හතරේ තමයි ඉන්නේ. ඒ කියන්නේ ඇත්ත ඇති ඇති නෙමෙයි ඒකේ අනිත් පැත්ත. විපරීත කරලා දකින්න. ඔක තමයි මේ සසරේ යන සත්‍යයේ தත්වි. අපි මෙච්චර කල් සසරේ ආවනම් අපෙත් ওই தත්වි තමයි අපි ඉඳලා තියෙන්නේ. තව ඉස්සරහට සසරේ යනවා නම් ඒත් එහෙමම නේද? ඒකට මේ සසරේ යන එකෙන් මිදෙන්න නම් ඕ හතරේ ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න කියලා. එතකොට පළවෙනි දේ අන දුක් දේ ඒක දුකයි කියලා දකින්න උනන්දු කරගන්න. ඊළඟට ඒ දුක හටගත්තේ ඇයි කියලා හොයන්න ඕන සමුදේ. දුක මොකද්ද? දුක්ක සමුදේ මොකද්ද? සමුදය දකින්න කෙනාට පේනවා මේ සමුදය යෙදුන් නැත්නම් දුක තියෙයිද? නැහැ. අන්න ඒකට කියනවා දුක්ක නිරෝධේ. නැත්නම් නිවන කියලා කියනවා නේද? දුක නූපදින ගතිය. සමුදය නැත්නම් උපදින්නේ නැහැ. නේද? හටගන්න හේතු නැත්නම් හටගන්නේ නැහැ. දුක හටගන්න හේතු තියෙනා නම් දුක හටගන්නවා. හේතු නැත්නම් හටගන්නේ නැහැ. ඒක තමයි නොහට ගන්න ගතියට කියනවා නිවන නැත්නම් Nirodha නේද? දුකයි සමුදයයි. සමුදය දෙන්නේ නැත්නම් Nirodha නැත්නම් නිවන. සමුදය නැත්නම් දුකක් ගැන කතා කරන්න බෑ. තේරෙනවා? නිවන කියන්නේ අප ගැන දලා අවබෝධයක්වත් තියෙන්න ඕනේ. එහෙම නැතුව මාර්ගයක් වඩන්න බෑ. ඒ එහෙම තත්ත්වයක් තියෙනවා. එහෙනම් ඒකට යන්නේ කොහමද? යන්න මාර්ගය. ඒ தත්ත්වය ඇති කරගන්නේ කොහමද? මාර්ගය නේද? එතකොට ඔන්න ඕකට කියනවා සත්‍ය ඥානය. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය කියලා. හරි දැක්. එයාට තියෙනවා මාර්ගයක් වඩා. නේද? ඒ සම්මා දිට්ඨිය නැති කෙනාට මාර්ගයක් තියෙයිද? නැහැ. මාර්ගය වැඩෙන්නේ නැහැ. කියන්නේ දුකෙන් මිදෙන මාර්ගයක් වැඩෙන්නේ නැහැ ඔය දැක්ම නැති කෙනා. එතකොට පළවෙනි දේ සම්මා දිට්ඨිය ඇති කරගන්නවා. සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් දුක මෙන්න මේකයි කියලා දැනගන්න ඕන. මේ දුක හටගන්නේ මෙහෙමයි කියලා අවබෝධයක් ගන්න ඕන. සමුදය. සමුදය යෙදුන් නැත්නම් ওই දුක හටගන්න බෑ. පවතින්න බෑ නෙමෙයි. සමුදය යෙදුන් නැත්නම් ඒක ගැන කතා කරන්න ඕනේ. ඒ හේතු නැත්නම් ඵලය ගැන කතා කරන්නවත් බෑ. ඒකයි නිරෝධය කියන්නේ. හරි. එහෙනම් ඒකට මාර්ගය මොකද්ද? ඒ තත්ත්වයට එන්න නම් මොකද්ද කරන්න ඕන? එතකොට ඔන්න සම්මා දිට්ඨිය. දැන් කොහොම කිව්වහම ඉතින් මම දාලා බලනවා නේද? මම ඉන්නේ සම්මා දිට්ඨියේ. ඈ බලන්න ඕන. දැන් බලා ගන්න පුළුවන්ද? ඔය ටික දන්නව නේද? සම්මා දිට්ඨිය තියෙනවද නැද්ද? දැන් අහලා තියෙනවා. දැන් Tamanට ප්‍රත්‍යක්ෂ වෙලාද? ඥානං පස්සං. ඥානං කියන්නේ දන්නවා. දැන් දැකලාද? පස්සං කියන්නේ දකිනවා. ඥානතෝ පස්සතු. ඥානතෝ පස්සතෝ කෙනාට තමයි මාර්ගයක් උපදින්නේ. දැනගත්ත පළියටම මාර්ගය උපදින්නේ නෑ. ඒක තමන්ගේ දැක්මක් වෙන්න ඕනේ. ඒ හින්දා දැන් අරහාමුදුරුව මෙහෙම කිව්වා, මං ඒ හාමුදුරුව ළඟට යනවා. අරයා මෙහෙම කිව්වා, මං එයා ළඟට යනවා. ඒක දැනුමක්ද දැක්මක්ද? දැනුම. දැනුමෙන් විතරක් මාර්ගය වැඩෙනවද? නෑ. දැක්ම ආවම තමන්ටම කියන්න පුළුවන් වෙන්න ඕන. අරයා මෙහෙම කිව්ව හින්දා නෙවෙයි. මේක මෙහෙමයි කියලා තව කෙනෙකුට කියන්න පුළුවන් වෙන්න ඕන නේද? දැක්කන්. දැන් ඉතින් තමන් ධර්මය ගැන කියන්නේ අරහාමුදුරුවන්ගේ දේශනාවේ මෙන්න මෙහෙම තිබුණා කියලාද? මේක මෙහෙමයි කියලාද තව කෙනෙකුට කියන්න? ඈ තමන්ටම තමයි හොයාගන්න තියෙන්නේ. මං අතනින් මෙහෙම ඇහුවා, මේ වැඩසටහනට ඇවිල්ලා මෙහෙම ඇහුවා කියලාද, නැත්නම් මේක මෙහෙමයි කියලාද තව කෙනෙකුට කියන්න පුළුවන්? එතකොට දැනුමද දැක්මද කියලා ඔන්න බලා ගන්න පුළුවන්. ඥානතෝ පස්සතෝ. පස්සතෝ වුණොත් මෙයාගෙන් අහගත්තා, මෙතනින් අහගත්තා, මෙතනින් අහගත්තා, එහෙම කතාවක් නෙවෙයි. මේක මෙහෙමයි. ඔන්නම් බලන්න. නේද? එහෙම කියන්න පුළුවන් වෙනවා. තමන්ට නොතේරෙන දෙයක් නම් ඉතින් මේ අර මෙහෙම කිව්වා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක තමන් තේරුම් ගන්න ඕන. මේක තාම පස්සතෝ වෙලා නැහැ. ඥානතෝ විතරයි. එහෙම කියන තාක්කල් ඥානතෝ විතරයි. මාර්ගයට වැටෙන්න ඕන ටික ඇවිල්ලා නැහැ. කියන්නේ ආර්ය මාර්ගයට වැටිලා නැහැ. පාඩම් කරගත්තට, වචන ටික දැනගත්තට මාර්ගයට වැටිලා නැහැ නේද? තව විදිහට කිව්වොත් සම්මාදිට්ඨිය ඇවිල්ලා නැහැ. සම්මාදිට්ඨිය ඇති කරගන්න නම්, මාර්ගයට වැටෙන්න නම්, ඥානතෝ පස්සතෝ යථා භූතං. දැන් සාමාන්‍ය සත්වයා ඉන්නේ අඥානං අපස්සං යථා භූතං. දන්නෙත් නැහැ, දැකලත් නැහැ ඇත්ත ඇති හැටි. අඥානං අපස්සං යථා භූතං. මොනවා ගැනද මේ දන්නෙත් නැත්තේ දැකලත් නැත්තේ? ඇත්ත ඇති හැටි දන්නෙත් නැත්තේ දැකලත් නැත්තේ මොනවා ගැනද? දුක ගැන කියන්න පුළුවන්. තව ඒවා ටිකක් කියනවා ඊට වඩා අපට තේරුම් ගන්න පුළුවන් දේවා. ලෝකය ගැන. ලෝකය ගැන දන්නෙත් නැහැ දැකලත් නැහැ. ඇත්ත ඇති හැටි. ඊළඟට ලෝකය කියන්නේ රූප. රූපය ගැන දන්නෙත් නැහැ දැකලත් නැහැ. රූපං අජානං අපස්සං යථා භූතං. එයා ලෝකෙන් මිදෙන මාර්ගෙත් නැහැ, රූපෙන් මිදෙන මාර්ගෙත් නැහැ. රූපේ ඥානං පස්සං යථා භූතං වුණා නම් අන්න ඒකෙන් මිදෙන මාර්ගෙට වැටිලා. රූප ගැන දැනගත්තේ කොහමද? මොනවයින්? ආයතන. ඇහෙන් දැනගත්තා, කණෙන් දැනගත්තා, නාසයෙන් දැනගත්තා, දිවෙන් දැනගත්තා, කයෙන් දැනගත්තා, මනසෙන් දැනගත්තා නේද? රූප ගැන නැත්තම් ලෝකය ගැන දැනගත්තා නම් ඕවයින් නැත් දැනගෙන තියෙන්නේ. එතකොට ඒව ගැන මොනවා ගැනද? ඇහැ ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මන ගැන. කියන්නේ සලායතන ගැන. අජානං අපස්සං යථා භූතං. දන්නේත් නැහැ, දැකලත් නැහැ, ඇත්ත ඇති හැටි. එහෙම කෙනා සසරේ යනවා. එයාට මොකද වෙනවා කියන්නේ? ඒව ගැන සිහි මුලා වෙනවා. දන්නේත් නැහැ, දැකලත් නැහැ, ඇත්ත ඇති හැටි දන්නේත් නැහැ, දැකලත් නැහැ. එහෙනම් සිහි මුලා වෙනවා. මොනවා ගැනද? ඇහැ ගැන, ඇහෙන් දැනගන්න රූප ගැන, කන ගැන, කණෙන් ගැන දැනගන්න ශබ්ද ගැන, නාසය ගැන, නාසයෙන් දැනගන්න ගාන ආරම්භන ගඳ සුවඳ ගැන, දිව ගැන, දිවෙන් ගැන ගන්න රස ආරම්භන රස ගැන, කය ගැන කයෙන් දැනගන්න ස්පර්ශ නැත්නම් පොට්ටබ්බ ගැන මනස ගැන මනසෙන් දැනගන්න ධම්ම ගැන වගෙන දන්නෙත් නැහැ දැකලත් නැහැ මොකද්ද ඇත්ත ඇති හිත ජානං පස්සං යථා භූතං කියන එක නැහැ ඒ කියන්නේ අජානං අපස්සං යථා භූතං නේද ඒ අජානං අපස්සං යථා භූතං දන්නෙත් නැහැ දැකලත් නැහැ ඇත්ත ඇති හිත එයාට මොකද වෙන්නේ එයා ඒව ගැන සිහි මුලා වෙනවා ඒව ගැන සතුටු වෙනවා සාරජ්‍ය ඒවයි බැඳෙනවා සංයුක්තං එයට බැඳෙනවා ඒවයි සිහි මුලා වෙනවා සම්මූලහ සිහි මුලා සිහි මුලා වුණහන් වෙන වැඩේ දන්නවද ආස්වාදේ අනුව ඉන්නවා ආස්වාදානුපස්සී විහෙර ඒවයි සතුටු වෙනවා සිහි මුලා වෙනවා මොනවා ගැනද ඇහැ ගැන රූප ගැන කන ගැන ශබ්ද ගැන නාසය ගැන ගන්ධ සුවඳ ගැන දිව ගැන රස ගැන කය ගැන ස්පර්ශ ගැන මනස ගැන ධම්ම ගැන සිහි මුලා වෙනවා සිහි මුලා වුණහම ඒවයි සතුට වෙනවා ආස්වාදේ අනුව ඉන්න ආස්වාද අනුපස්සී විහෙර එතකොට මොනවද රස කරන්නේ පංච උපාදානස්කන්ධ ආයතින් පංච උපාදාන කන්දා උපචයං ගච්ඡ ආයේ ආයේ පංච උපාදානස්කන්ධ රස කර කර ඉන්නවා එයාගේ තණ්හාවට මොකද වෙන්නේ වැඩෙනවා තණ්හා පවඩති තණ්හාව කියන්නේ තණ්හාව විස්තර කරන නන්දි රාග සහගත ඒ తత్ర తత్రాభి నందిని పోనో భవిక නැවත නැවත పునర్భవයක් ඇති කරනවා పోనో భవిక నంది రాగ సహగత తత్ర తత్రాభి నందిని తన සතුටු වෙනවා ඇලෙනවා නන්දනය කරනවා ඔන්න ඔහම තියෙන තණ්හාව වර්ධනය වෙනවා තණ්හා පවඩෙත හරි එතකොට එයා ආයෙ ආයෙ පංච උපාදානස්කන්ධ රස කරනවා එතකොට පංච උපාදානස්කන්ධ කියන්නේ මොනවද දුක් නේද සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා කියන්නේ එතකොට මේ ආයෙ ආයෙ රස කරන්නේ මොනවද දුක් ඔන්න දැන් දුක පිරිසිඳ දැක්ක කෙනා ඔන්න ඕක දකින්න ඕන නේද නැත්තම් දුක දැක්කා කියන්නේ බෑ මේ රස කරන්නේ දුක් කියන එක දකින්න ඕන කොහොමද දුක් රස කරන්නේ ඇහැ ගැන සිහි මුලා වෙනවා නේද ඇහැ ගැන ඇත්ත ඇති හැටි දන්නේ එහෙන් දැනගන්න රූප ගැන ඇත්ත ඇති හැටි දන්නේ අජානං අපස්සං යථාභූතං එතකොට මේ දෙකේම සිහි මුලා වෙනවා සිහි මුලා වුණහම ඒවයි ආස්වාදේ අනුව ඉන්න ආස්වාදේ අනුව ඉන්නකොට පංච උපාදානස්කන්ධ රස කරනවා ඒ කියන්නේ දුක් රස කරනවා ඒක දුක් රස කරනකොට ඒවයි තණ්හාව තව තව වර්ධනය වෙනවා නේද දැන් ඔන්න ඔහම දේශනා කරනවා මේ මහා සලායතනික සූත්‍රය මහා සලායතන සූත්‍රය මේක පාලි ටික ඕනනම් කියවන්නම් දැන් පාලි දන්නවනේ ඔයගොල්ලෝ නේද? චක්කුම් වික්කවේ. එහේ වික්ෂුනි නේද? චක්කුම් වික්කවේ අජානං අපස්සං යථා භූතං. මොකද්ද? එහැගෙන ඇත්ත ඇති හැටි දන්නේ නැහැ, අහලත් නැහැ. අජානං අපස්සං යථා භූතං. රූපේ අජානං අපස්සං යථා භූතං. රූපය ගැන, රූප ගැන, ඒ කියන්නේ එහෙන් දැනගන්න රූප ගැන අජානං අපස්සං යථා භූතං පැහැදිලිද මේ දැන් නේ චක්කු විඥානං අජානං අපස්සං යථා භූතං ඒකට ඇහැ රූපේ නිසා හටගන්න විඥාණයට කියන චක්කු විඥාන නේද මේ චක්කු විඥානං අජානං අපස්සං යථා භූතං චක්කු සම්පස්සං අජානං අපස්සං යථා භූතං චක්කු සම්පස්ස කියන්නේ මොනවද ඇහැයි රූපේ චක්කු විඥාන තියනවා කියන ගතියට කියනවා සම්පස්සේ කියලා නේද? චක්කු සම්පස්සං කියන එකෙත් අජානං අපස්සං යථා භූතං. මේ තුන් දෙනා ඉන්නවා කියලා කියන එක ගැන ඇත්ත ඇති හැටි දන්නේත් නැහැ, දැකලත් නැහැ. අජානං අපස්සං යථා භූතං. ඊළඟ ටිකක් දිගට කියනවා යම්පිදං චක්කු සම්පස්සපච්චයා උපජ්ජති වේදයිතං. ඒකේ යම් කිසි විදිහකට ඔන්න චක්කු සම්පස්සේ නිසා උපදිනවනම් වේදනාවක්. ඒ වේදනාවත් විස්තර කරනවා. සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. ගන්නවන්නේ. සුඛ වෙන්න පුළුවන්, දුක්ඛ වෙන්න පුළුවන්, අදුක්ඛම සුඛ වෙන්න පුළුවන්. ඔය තුනෙන් එකක්. පස්සය නිසා උපදිනවා නේද? වේදනාව. තම්පි ඒකත් අජානං අපස්සං යථා භූත. වේදනාව අජානං අපස්සං යථා භූතං. ඒක ගැනත් ඇත්ත ඇතියටි දන්නෙත් නැහැ, දැකලත් නැහැ. එයාට මොකද වෙන්නේ කියලා ඔන්න කියනවා. චක්කුස්මින් සාරජ්‍යති. ඇහි සතුටු වෙනවා සාරජ්‍යති. හරි. කවුද සතුටු වෙන්නේ? ඇහැ ගැන දන්නෙත් නැති දකින්නෙත් නැහැ. ඇත්ත ඇතියටි දන්නෙත් නැති දකින්නෙත් නැති කියනවා. චක්කුස්මින් සාරජ්‍යති. රූපේසු සාරජ්‍යති. රූපයන් ගැන සතුටු වෙනවා. චක්කු විඥානේ සාරජ්‍යති. චක්කු විඥානය ගැන සතුටු වෙනවා. ඒ කියන්නේ හොඳයි කියලා ගන්නවා නේද? චක්කු සම්පස්සේ සාරජ්‍යති. යම්කිසි චක්කු සම්පස්සයක් වෙයිද? ඒ කියන්නේ අර තුනේ එකතුව නේද? ඒ ගැන කියන එක ගැන සතුටු වෙනවා. යම්පිදං චක්කු සම්පස්සපච්චයා උපජ්ජති වේදයිතං. අන මේ චක්කු සම්පස්සේ නිසා යම් වේදනාවක් උපදීද? සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තස්මින්පි සාරජ්‍යති. ඒකෙත් සතුටු වෙනවා. හොඳයි කියලා ගන්න. සාරජ්‍යති. ඔන්න එහෙම කෙනාට මොකද වෙන්නේ කියලා ඊට පස්සේ කියනවා. තස්ස සාරත්තස්ස. සාරවත් ඇලෙනවා. හොඳයි කියලා ගන්න. සාරත්තස්ස. සංයුත්තස්ස. සංයුක්ත කියනවා කියන්නේ බැඳෙනවා වගේ. සංයුත්තස්ස. සම්මූල්හස්ස. සිහිමුලාව. සම්මූල්හස්ස. ඔය විදිහට සිහිමුලාව වෙනකොට. අස්සාදානුපස්සී නෝ විහෙරති. ආස්සාදානුපස්සී නෝ විහෙරති. ආස්සාදේ අනුව ජීවත් වෙනවා. ආස්සාදානුපස්සී විහෙරති. ආයතින් පංචඋපාදානස්කන්ධ උපචයං ගච්ඡන්ති. ආයේ ආයේ පංචඋපාදානස්කන්ධ රැස් කර කර උපචයං කියන්නේ රැස් කරනවා. උපචයං ගච්ඡන්ති. රැස් කර කර ඉන්නවා නේද? තණ්හා චස්ස තණ්හාව කියන එක ඒක විස්තර කරනවා. ඕනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා અભිනන්දිනී. සාචස්ස ඔන්න ඕකෙත් ඔන්න ඔහම තියෙන තණ්හාවෙත් ඒක පවද්දති. වැඩි වෙනවා වර්ධනය කරනවා තණ්හාව. එතකොට මොකද වෙන්නේ? තස්ස කායිකාපි ධරතා කායිකාපි ධරතා පවද්දන්ති. කායික දරත ස්වභාවය. දරත කියන්නේ ටිකක් කර දැඩි දරදඬු ස්වභාවයක් වගේ දරත. ඒක කය දරත භාවයකටපත් වෙනවා. තස්ස කායිකාපි දරතා පවඩන. චේතසි කාපි දරතා පවඩන. ඒ කියන්නේ සිතේ ස්වභාවය චේතසිකත් දරත බවටපත් වෙනවා. ඈ කායිකාපි පරිලාහා පවඩන. එන ඊට කලින් එනවා කායිකාපි සන්තාපා පවඩන්ති. සන්තාපේට තේරෙනා නේද? සන්තාපේ ඊළඟට චේතසිකාපි සන්තාපා පවඩන්ති. කායික සන්තාපේ උද වැඩෙති, චෛතසික සන්තාපේ උද වැඩෙති. ඊළඟට පරිලාහ කායිකාපි පරිලාහ පවඩ්ඩಂತಿ චේතසිකාපි පරිලාහ පවඩ්ඩಂತಿ. ඒතර කයටත් මේක වෙනවා හිතටත් මේක වෙනවා කියන එක තේරුම් ගන්න. පරිලාහ කියන්නේ දැවෙනවා වගේ නේද? දැවීම. සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදි. ඔන්න ඔය විදිහට ඔව් කාය දුක්ඛේ හා චේතසික දුක්ඛේ හිතේ දුක්ඛේ විඳිනවා. හරි. දුකටපත් වෙන හැටි තමයි කිව්වේ. මොකද්ද දුකටපත් වෙන්න මුල් උනේ? ඇහැයි රූපෙයි විඥානෙයි පස්සෙයි වේදනාවෙයි ඇත්ත ඇති හැටි දන්නෙත් නෑ දැක්කෙත් නෑ ඥාන පස්සන් යතාවුයි තමයි කරා හරි දැන් මේ මේක ටිකක් දන්න හින්දා මම ඔය මුළු සූත්‍රෙම කිව්වේ ඔයගොල්ලෝ පාලි දන්නවනේ නේද පාලි අමාරු නෑ ඉතින් තේරුම දැනගත්තා නේද දැන් ඊළඟට කියනවා චක්කුං චකෝ භික්කවේ ඥානං පස්සං යථා භූතං ඇහැගෙන ඥානං පස්සං යථා භූතං වුණොත් ඉස්සෙල්ලා කියා ඥානං පස්සං යථා භූතං දැනගත්තොත් දැක්කොත් මොකද වෙන්නේ කියලා ඔන්න දැන් කියනවා හරි ඒකම අනිත් එකටත් කියනවා ඒ කියන්නේ රූපේ ඥානං පස්සං යථා භූතං චක්කු විඥානං ඥානං පස්සං යථා භූතං චක්කු සම්පස්සං ඥානං පස්සං යථා භූතං යම්පිදං චක්කු සම්පස්සපච්චා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ඥානං පස්සං යථා භූතං ඒකෙත් වේදනාවෙත් ඥානං පස්සං යථා භූතං වුණොත් මොකද වෙන්නේ තණ්හා ඥානං පස්සං යථා භූතං චක්කුස්මින් න සාරජ්ජති සලගේ සාරජ්‍යති කියන්නේ දැන් කියන න සාරජ්‍යති සතුටු වෙන්නේ නැහැ රූපේසු න සාරජ්‍යති චක්කු විඥානේ න සාරජ්‍යති චක්කු සම්පස්සේ න සාරජ්‍යති යම්පි දං චක්කු සම්පස්ස පච්චා උප්පජ්ජති වේදයිතං සුඛං ආ දුක්ඛං ආ දුක්ඛම සුඛං ආ తස්මින්පි ඒකෙත් න සාරජ්‍යති පැහැදිලි නේද ඊළඟට తස්ස අසාරත් తස්ස එතකොට ඒව ගැන අසාරත්තස්ස සතුටු වෙන්න අසංයුත්තස්ස බැඳෙන්නේ නැහැ අසම්මූලහස්ස සිහි මුලා වෙන්නේ නැහැ නේද ආදීනමානුපස්සිනෝ විහෙරතු දැන් ආසාදවනුපස්සී නෙමෙයි ආදීනමානුපස්සී විහෙරතු එතකොට මොකද වෙන්නේ ආයතින් පංච උපාදානස්කන්ධා අපචයං ගච්ඡanti ඉස්සලගේ උපචයං රස කරනවා දැන් රස කරන්නේ නැහැ තණ්හා චස්ස පෝණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනේ මේ තණ්හාව ගැන විස්තර කළා සාචස්ස ඒකත් පහීයති ප්‍රහාණය කාටද මේ ඥානං පස්සං යථා භූතං තස්ස කායිකාපි දරතා පහීයන්ති අනේ කායික දරත භාවය ප්‍රහාණය චේතසි කාපි දරතා පහීයන්ති කායිකාපි සන්තාපා පහීයන්ති කය නිසා සන්තාපේ ප්‍රහාණය චේතසිකාපි සන්තාපා පහීයන්ති කායිකාපි පරිලාහා පහීයන්ති දැවෙන බව පරිලාහා පහීයන්ති චේතසිකාපි පරිලාහා පහීයන්ති ප්‍රහාණය සෝ කාය සුඛම්පි චේතෝ සුඛම්පි සුඛ කාය සුඛම්පි චේතෝ සුඛම්පි පටිසංවේදී අන්න කායික සුඛයයි චේතසික සුඛයයි විඳින විඳින බවට පත් වෙන කැමතිද එහෙම දුකේ ඉන්නද කැමති ඒවයි සුඛය ඇති කරගන්න. එතකොට කය නිසා සුඛයෙන් ඉන්නද කැමති දුකෙන් ඉන්නද? සුඛයෙන්. ඔව්. සිත නිසා සුඛයෙන්. ඔව්. සුඛම්පි වෙන්න කැමති නම් එතකොට වෙන්න ඕන ඥානං පස්සං යථා භූතං වෙන්න ඕන. මොනවා ගැනද? ඇහැ ගැන රූප ගැන. චක්කු විඥාණය ගැන පස්සේ ගැන වේදනාව ගැන ඒ වගේම කන ගැන ශබ්දය ගැන සෝත විඥාණය ගැන සෝත සම්පස්සය ගැන ඒ නිසා උපදින වේදනාව ගැන ඇත්ත ඇති හැටි දන්න දකින තත්ත්වයටපත් වෙන්න ඕන නේද ඊළඟ නාසය ගැන ගඳ සුවඳ ගැන ගහන විඥාණය ගැන ඒ පස්සේ ගැන ඒ නිසා ඇති වෙන යම් වේදනාවක් ගැන ඥානං පස්සං යථා භූතං ඔක උනත් අර කාය සුඛම්පි චේතසික සුඛම්පි තත්ත්වයට එන්න පුළුවන් නේද ඊළඟට කාය සුඛම්පි චේතෝ සුඛම්පි පටිසංවේදී මට්ටමට එන්න නම් අන්න කරන්න ඕනේ ඒ වගේම දිව ගත්තොත් දිව ගැන රස ගැන ජීවහා විඥාණය ගැන ඒ සම්පස්සය ගැන ඒ නිසා තියෙන වේදනාව ගැන ඥානං පස්සං යථා භූතං ඒ වගේම කය ගැන පොට්ටබ්බේ ස්පර්ශ වෙන දේ ගැන කාය විඥාණය ගැන ඒ බව දැනගන්න විඥාණය ඊළඟට කාය සම්පස්සය ඒ නිසා හටගන්න වේදනා ඔය හැම එකක්ම ඉතින් ලක්ෂණේ තමයි වෙනස් වෙනවා ඔවා ඔක්කොම ලෝකෙට අයිති ධර්මනේ නේද ලෝකෙට අයිති දේවල් වලට අපි කියනවා සංකත ධර්ම කියලා හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණ දේවල් නේද ඒවයි ස්වභාවය තමයි සංකත ධර්ම වල ලක්ෂණේ තමයි වෙනස් වෙනවා උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති තිසස්සඤ්ඤතං පඤ්ඤායති ඒ ධර්මතාවයි පොදු යෝන සංකත ධර්ම ලෝකෙට අයිති ධර්ම අනිත්‍ය කියන එක ඒකත් පොදුයි ඔය සංඛාර ගොඩන්නේ සබ්බේ සංඛාරා අනිච්චයි සබ්බේ සංඛාරා දුක්ඛයි හරි ඈ ඔය හැම එකටම පොදු වෙන්න ඕන ඔව් මොකක් හරි ලෝකෙට අයිති දෙයක් සැපයි කියලා ගත්තනම් එතන වැරද්දක් තියෙනවා එතකොට ඒ වැරද්ද මොකද්ද කියලා තමන් තේරුම් ගන්න ඔව් මේක ඇත්තටම සැපද නැත්නම් අපි සැපයි කියලා හිතාගත්තද දැන් පළගැටියට දැල්ල සැපයිනේ දැල්ලක් වත් වුණොත් පළගැටිය දුකයි කියයිද සැපයි කියයිද හරි සැපයි කියලා නේද එතකොට ඒ සැප ඇත්ත සැපද නෑ ඒක ලෝකෙට අයිති මුලාවෙන් හිතන සැපක් අර විපල්ලාසෙන්ද දුක් දෙයට රැවටිලා සැපයි කියලා නේද එතකොට එහෙම හිතන සැපට අපි සැප කියලා හරියනවද? නැහැ. ඒකට තේරුම් ගන්න ලෝකෙට අයිති සැප ඔන්න ඔය වගේ සැප. ඔළුවේ කැක්කම සනීප වුණහන් තියෙන්නේ. සැපක් තියනවා නේද? සැපක් නැද්ද ඔළුවේ කැක්කම තියලා සනීප වුණහන්? තියෙනවා. නේද? ඒක මේ විදිහට හිතන්න. දැන් ඔළුවේ කැක්කමක් අද ඔළුවේ කැක්කමක් තියෙනවා. සනීප වුණහන් සැපද නැද්ද? සැපයි. දැන් තියනවද ඔළුවේ කැක්කම? නෑ. දැන් ඒ සැපේ තියනවද? නෑ. ඒ ඔළුවේ කැක්කම නෑ. දැන් කොහේ සැප? ඒ ඔළුවේ කැක්කම හනීප වුණා කෙනාටත් මේ ගාන. කැක්කම නැති ස්වභාවය. දැන් අපිටත් ඒ සැප තියෙන්නේ. කොහේ සැප? දැන් පේනවද ඒක මුලාවක් කියලා? ලෝක දැන් ඒ සැප විඳින්න නම් මොකද කරන්න ඕනේ? ඔළුවේ කැක්කම හදා ගන්න ඕනේ. කැමතිද කැක්කමක් හදා ගන්න? අන්න ලෝකෙට ආйти සැප පස්සේ යන එකේ ඔළුවේ කැක්කම හදා ගන්නවා. එයි අර සැප විඳින්න. තේරෙනවද? ඒක තමයි අර පළඟෙටිය දැල්ලට පනිනවා කියන්නේ. සැප විඳින්නනේ. දුක හදාගෙන ඒ දුක නැතිවීම සැපයි කියලා කියනවා. තේරෙනවද එතන මුලාව? ඔය සැපයි කියලා හිතන්නේ අර දුක නැති වුණාම සැපයි කියන්නේ අර පළඟැටියගේ මානසිකත්වය කියලා හිතන. ලෝකෙට අයිතිමත්. ලෝකෙට අයිතිමත්ව සැපයි කිව්වත් දුකයි කිව්වත් දෙකම දුකම තමයි. එකයි නෙමෙයි දෙකම දුකයි. ලෝකයේ පවතින්නේ දුක මත කියලා පෙන්නලා දීලා තියෙනවා. ඉතින් අපිට ඒක පේන්නේ නැහැ අපේ මනස දියුණු නැති හින්දා. දැන් පළඟැටියට දැල්ල දුකයි කියලා පේන්නේ නැහැ නේ. ගේ මනස දියුණු නැති හින්දා මිසක් ඒක ඇත්ත ඇති හැටි නෙවෙයිනේ නේද? ඒ වගේ තමයි අපට ලෝකය දුකයි කියන එක පේන්නේ. පේන්නේ නැත්තේ ලෝකේ සැප හින්දා නෙමෙයි. අපේ මනස දියුණු නැහැ ඒකේ දුක දකින්න. අර මුලාවෙන් සැපයි කියලා හිතන එක දකින්න තරම් දියුණු නැහැ. ඒ හින්දා තමයි බුදුහාමුදුරුව ගැන ශ්‍රද්ධාව ඕනේ. බුදුරජාණන් වහන්සේ මේක කියන්නේ ඇත්තේ ඇත්ත ඇති හැටි දැකලාම. ආයේ ඔකේ ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. අපිට තමයි ශ්‍රද්ධාව. ඒක එහෙම බාර ගන්න නෙමෙයි. ඒක එහෙම වෙන්න ඕන. අපට තාම වැටහෙන්නේ නැත්තේ අපේ දුර්වලකම. නේද? අපේ ප්‍රඥාවේ තියෙන අඩුව හින්දායි අපට ඕක පේන්නේ. ඒ වුණාට දැන් ඔතන තමයි අර ශ්‍රද්ධාව කියන එක. ඉතින් බුදුහාමුදුරුව ගැන ශ්‍රද්ධාවෙන් පිළිකන්නා බුදුහාමුදුරුව දුකයි කියවන එක දුක වෙන්න ඕන. අපට පේන්නේ නැත්තේ දුක නැති හින්දා නෙමෙයි. අපේ තියෙන ඕක දකින්න ප්‍රඥාවේ අඩුකම හින්දා. නේද? අන්න එතනයි අපිට ශ්‍රද්ධාව උදව් වෙන්නේ ඒක අවබෝධ කරගන්න. දැනට සැපයි කියලා පෙනුනට උතන මොකක් හරි හැංගිලා තියෙන අපට පේන්නේ නැති දේ. right? එතකොට තමයි ඔන්න හිත දියුණු කරගන්න දැන් උත්සාහ කරන්න පුළුවන් වෙන්නේ නේද? ඒකයි ඒ ශ්‍රද්ධාව උදව් වෙනවා. ඒක අන්දව පිළිගන්නව නෙවෙයි. හැබැයි ප්‍රත්‍යක්ෂ කරගන්න දැන් මොකක් හරි විදිහක් තියෙනවා. මොකද බුදුහාමුදුර කිව්වා නම් ඒක බොරු වෙන්න බෑ. සර්වඥතා ඥාණයෙන් දැකලාම කියපු නේද? මේ නිකන් හිතලා කියපුවා නෙවෙයි. ඒක තමයි අපට අර ඇත්ත දකින්න ඕන වෙන ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ ඒක එහෙමමයි කියලා පිළිගන්නව නෙවෙයි. අපි ප්‍රත්‍යක්ෂ කරනකම් පිළිගන්න බෑ. හැබැයි ප්‍රත්‍යක්ෂ කරන්න මෙහෙම දෙයක් කළොත් ඒක අවබෝධ වෙයි කියලා නිකන් තියෙනවනේ. ඒක තමයි ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව අවශ්‍යමයි මාර්ගයට. ඔව්. තමයි මහා සලායතනක සූත්‍රෙන් තමයි මේ වෙන්නන්නේ ආ. කායික කාය සුඛම්පි චේතෝ සුඛම්පි පටිසංවේදී වෙන්න නම් මේවා ගැන ඥාණං පස්සං යථා භූතං වෙන්න ඕනේ. ඇත්ත ඇති හැටි අහලා නැත්තම් දැනගෙන දකින්න වෙනවා. දැන් මේ කරන්නේ දැනගන්න. දකින්න එක තම තමන්ට අයිති වෙලා. ඕන නම් දකින්න. ඒක තමයි. තර්කානුකූලව සැකයක් නැතුව දකින්න ඕනේ. එතකොට තමයි මේක මෙහෙමයි කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්. නේද? අර පොතේ තිබුණා හින්දා කියනව නෙමෙයි, අර කියපු හින්දා කියනව නෙමෙයි. මේක මෙහෙමයි කියලා අන්න විස්තර කරන්න පුළුවන් මට්ටමකට આવොත් පස්සට. එදාට සම්මාදිට්ඨිය තියෙනවා කියලා කියන්න පුළුවන්. නෑ, විදර්ශනා ඊළඟට මාර්ගේ වඩන්න තියෙනවා. දැන් සම්මාදිට්ඨිය කියන්නේ මාර්ගේ වැඩුණා නෙමෙයි. මාර්ගේ පටන් ගත්තා. නේද? ප්‍රත්‍යක්ෂ කරන මාර්ගේ පටන් ගත්තා. සත්‍ය ඥාන කෘත්‍ය තියෙනවා කරන්න. කෘත්‍ය කරගෙන යනකොට කවදාහරි මාර්ගඵල ලැබෙනකොට ප්‍රත්‍යක්ෂ වෙයි ටික ටික. නිවන් දකිනකොට සම්පූර්ණයෙන් තවත් කළ යුතු දෙයක් නැහැ කියලා අවබෝධ වෙයි. හැබැයි ඒක ගැන පැහැදිලි දැක්මක් තියෙනවා. සත්‍ය ඥාන කියන මට්ටමේ. ඒක තමයි සම්මාදිට්ඨිය. හරි? සම්මාදිට්ඨි කියන්නේ සෝවන් වුණා නෙමෙයි, මාර්ගඵල ලැබුවා නෙවෙයි. මාර්ගඵල ලබන්න අවශ්‍ය මූලික සුදුසුකම ලැබුවා. කෙනෙකුට ඒකම මාර්ගඵල ලැබෙන්නත් ඉඩක් තියෙනවා. ඒක නෑ කියනවා නෙවෙයි. සම්මාදිට්ඨිය එනවා එකම සෝවන් වෙන්න පුළුවන්. කොහොම හරි සම්මාදිට්ඨිය නැතුව සෝවන් වෙන්න බෑ. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. කියන්නේ මාර්ගෙට වැටෙන්න බෑ. දැන් අපි ඒ தත්ත්වය ගන්නෙ කොහොමද කියලා තමයි මේ කතා කරන්න ඕනේ. අපෙන්ට එන්නේ කොහොමද? හරි. දැන් එතෙන්ට එන්න නම් මේ මහා සලායතනික සූත්‍රය අනුව ඔන්න කරන්න වැඩ ටිකක් තියෙනවා. ඇහැ ගැන, රූපේ ගැන, කන ගැන, ශබ්දය ගැන, නාසය ගැන, ගඳ දාන ආරම්භන ගැන, දිව ගැන, රස ගැන, කය ගැන, පොට්ටබ්බ ගැන, මන ගැන, ධම්ම ගැන, ඥානං පස්සං යථා භූතං වෙන්න තියෙනවා නේද? ඥාන ඇත්ත ඇති හැටි දැනගන්නයි දැකගන්නයි. හරි. දැන් හොයන්න ඕන මොකක්ද මේ ඇත්ත ඇති හැටි කියන්නේ මේ? ඈ? ඔව්, දකින්න නම් ඒ ඇත්ත ඇති හැටි මොකක්ද කියලා දැනගන්න ඕනේ. මොනවද දැන් ඇත්ත ඇති හැටි කියලා අපිට ධර්මයෙන් හොයාගන්න තියෙන්නේ. එකක් මන් දැනටම කිව්වා, ඇහැ රූප ඔය කියන සේරම ලෝකෙට අයිති ධර්මතා නේද? ලෝකෙට අයිති දේවල්? ඇහැ ලෝකෙට අයිතිද? රූප ලෝකෙට අයිතිද? අයිති නේද? විඥානයේ ලෝකෙට අයිතිද? අයිති නේද? චක්කු විඥාන. පස්සේ ලෝකෙට අයිතිද? පැහැදිලි නැත්නම් හිතන්න ඕන. ලෝකෙට අයිති. වේදනාව ලෝකෙට අයිතිද? අයිති. ඇයි ලෝකෙට අයිති කියන්නේ? සංකත හේතුප්‍රත්‍යයෙන් හටගෙන තියෙනවා. සංකත ධර්ම ලෝකෙට අයිති ධර්ම. අපි ලෝකේ කියලා හිතන ධර්ම. නේද? ඒකට ඒවයි ලක්ෂණ ටික සංකත ධර්ම වල ලක්ෂණ මොනවාද? උපාදෝ පඤ්ඤායති, වායෝ පඤ්ඤායති, තිතස පඤ්ඤායති. මේක තව ටිකක් ගැඹුරින් අපි දන්නවා. පෙර නොතිවීම හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ අවබෝධෙත් තියෙනවා නේද? සංකත ධර්ම කියන්නේ. පෙර නොතිබීම හටගන්න ඕන, ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්න ඕන. ඕනේ දැන් ඇත්ත ඇති ඇටි දන්න දකින්නකොට ඔය අවබෝධ තියෙන්න ඕන ඔයගෙන. නේද? ඇහැ ගැන ඔය අවබෝධය තියෙන්න ඕන, ඇහෙන් දැනගන්න රූප ගැන ඔය අවබෝධය තියෙන්න ඕන, විඥාණය ගැන ඔය අවබෝධය තියෙන්න ඕන. නේද? ඊළඟට ඕවා අනිත්‍ය දුක්ඛ අනාත්ම බවත් එකත් ධර්මතාවයක් නේද? ඒ අවබෝධය තියෙනවා. ඕක ඔක්කොටම ගැලපෙනවා නම් ඉතින් ඥානං පස්සං යථා භූතං කියන්න පුළුවන් නේද? දැන් බලන්න තමන් දන්න ඇහැ ওই ලක්ෂණ ටික තියනවාද? තමන් දන්න රූප ওই ලක්ෂණ ටික තියනවාද? තමන් දන්න විඥාණය ওই ලක්ෂණ ටික තියනවාද? නේද? පස්සේ ওই ලක්ෂණ ටික තියනවාද? වේදනාවේ ওই ලක්ෂණ ටික තියනවාද? තියෙනවමයි කියලා සැකයකින් තොරව කියන්න පුළුවන් නම් මොන ප්‍රශ්නයක් නැතුව තමන්ට පැහැදිලි නම් සම්මාදිට්ඨිය තියනවා කියලා හිතන්න පුළුවන් නේද? දැන් බලමු අපි සම්මාදිට්ඨිය තියනවාද කියලා නේද? තමන් ඔය චෙක් කරගන්න. දැන් විඥාණය කියන එක, විඥාණය කියන්නේ මොකද්ද? දැනගන්න ස්වභාවය නේද? චක්කු විඥාණය කියන්නේ මොනවද දැනගන්න ස්වභාවයද? ඔව්. ඇස නිසා පහළ වෙන විඥාණයටනේ චක්කු විඥාණය කියන්නේ නේද? චක්කු විඥාණයෙන් දැනගන්නේ මොනවද? රූප. ඇහැට අරමුණු වෙන රූප නේද? ඔව්. ඇහැ තියෙනවා කියලා දැනගන්නවා, රූප තියෙනවා කියලා දැනගන්නවා නේද? චක්කු විඥාණය. සෝත විඥාණයෙන් මොනවද දැනගන්නේ? කනයි ශබ්දයි නේද? ශබ්ද ගැන දැනගන්න. ගහන විඥාණයෙන් මොනවද දැනගන්නේ? නාසය ගැනයි, ගඳ සුවඳ ගැනයි නේද? නාසයට අරමුණු වෙන ගඳ සුවඳ ගැන. ජීවහා විඥාණයෙන් මොනවද දැනගන්නේ? රසයි දිවයි. රස විඳින්නේ දිවෙන් කියලා දැනගන්නවා නේද? රස දැනගන්නවා. ඊළඟට කාය විඥාණයෙන් මොනවද දැනගන්නේ? ස්පර්ශ නැත්නම් පොට්ටබ්බ කියලා කියනවා. ස්පර්ශ වචනේ අර පස්සේ එක්ක පැටලව ගන්න එපා. පස්සේ කියනකොට ಜಾති තුනක් ඕන. දැන් මෙතන කාය, කයට ස්පර්ශ කියන්නේ ඒකයි, ඒකේ අමුතු වචනේ පොට්ටබ්බ කියලා ගන්න. කය. ප්‍රසාද රූපය තමයි ඇත්තටම මේ දැන් රූප කියන්නේ. ඔව්. ඒ හොඳයි දැන්. දැන් මුලින්ම අපිට හිතෙන්නේ මේ එළියේ තියෙන රූප නේද? එහෙන් දැනගන්නේ එළියේ තියෙන රූප. කනෙන් දැනගන්නේ එළියේ තියෙන ශබ්ද. නාසයෙන් දැනගන්නේ එළියේ තියෙන ගඳ සුවඳ. දිවෙන් දැනගන්නේ එළියේ බාහිර රස. නේද? බාහිර කෑම වලට අයිති රසනේ දිවෙන් දැනගන්නේ. ඊළඟට කයෙන් දැනගන්නේ බාහිරයේ ගැන, පරිසරයේ ගැන මොනවා හරි නේද? බාහිර ස්පර්ශ පොට්ට. ඊළඟට මනසෙන් දැනගන්නවා ධම්ම. නේද? මනසෙන් දැනගන්න ඒවත් අපි සාමාන්‍යයෙන් එළියේ බාහිර දේවල් කියලා තමයි හිතන්නේ නේද? දැන් රුවන්වැලි සෑය කියලා දැනගන්නවනේ. කොහෙන්ද දැනගත්තේ? මනසෙන්. රුවන්වැලි සෑය කොහෙද තියෙන්නේ? මනසයිද අනුරාධපුරේද?
පෙරාසුගෙන් ලබාගත් දැනුමක්
තියෙනවා. අනුරාධපුරේ තියෙනවා කියලා නේද දැනගන්නේ නේද? ඒක කොහෙද තියලා තියෙන්නේ? බාහිරයි නේද? එළියේ තියෙනවා කියලානේ දැනගෙන තියෙන්නේ නේද? ඇයි ඉස්සෙල්ලා දැන් තමන් ඉන්න මට්ටමින් පටන් ගන්න. ඕක නේද මට්ටම? ඔය දැනගන්න ඒවා එළියේ තියෙනවා. අර චෛත්‍ය කොහෙද තියෙන්නේ? එළියේ. බෝධිය කොහෙද තියෙන්නේ? තමන් තුලද එළියේ?
කිසෝරි කාලේ එහෙම දැනගෙන හිටුවා. දැන් හිතන්න නැහැ.
දැන් මොන්ටි කෝඩි ගිරිතන්න දැන් හිතන්නේ මේ මනස පුළුවන් නැහැ. නැතුවට ජීවත් වෙන්නේ එහෙම නේ නේද? ඉගර වෙලා ගෙදර යනවනේ නේද? ඔව්. ගෙදර කොහෙද තියෙන්නේ? මනසේ නයි. ඉතින් බස් එකක යන්න ඕනේ. මෙතන ඉඳන්ම යන්න පුළුවන්. නැ වෙලාව එහෙම බලන්නේ මොකටද දැන්?
බාහිර ලෝකේ රූප තියෙන කැට්ට මෙතන මේ පරමාර්ථ වශයෙන් බලනකොට ඔය පැත්තෙන් බලනකොට මේ ක්‍රියාවේ මේ සිදු
නෑ. ඒ ඇත්ත කියන එක තමයි දැන් නුවණින් හොයන්නේ. බාහිරේ රූප තියනවා කියන එක ඇත්ත කියන එක දැන් ඇත්තද කියලා මේ හොයනවා.
ඒක තමයි දැන් හිතුවා. නමුත් දැන් පරමාර්ථයක් අපි තේරුම් ගන්න තියෙන නිසා අපි ඒක දැන් හිතන්නේ නැහැ. සර්වයිචි අපි එහෙමනම් කොහොමද පස්සේ යන්නේ කියන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ අපි එහෙම සම්මුතිය දෙයක් තියෙනවා. සම්මුති සත්‍ය වෙනයි පරමාර්ථ සත්‍ය වෙනයි. අපි දැන් කතා කරන්නේ පරමාර්ථ පැත්ත.
ওই දෙක එකක් වුණ දවසට මාර්ගයට වැටෙනවා. සාමාන්‍ය ජීවිතයේදී ඒක එකක්, භාවනා විදි මේක තව එකක් නේ, පරමාර්ථය නේද? ওই දෙක එකක් වුණ දවසට මාර්ගයට වැටෙනවා. දැන් අපි බලමු. දැන් අපි පිළිගන්න ඕන ඕක දෙකක් කියලා. ඒ කියන්නේ අපි ලෝකෙට ආйти වැඩ කරද්දී අපි ඉන්නේ මොන දැක්මේද? ඥානං පස්සං යථා භූතං ද අඥානං අපස්සං යථා භූතං. අඥානං අපස්සං යථා භූතං. ඔන්න ඕක පිළිගන්න ඕන. නෑ මං ඕකේ නෑ කිව්වොත් ඔය වැඩේ හරියන්නේ නෑ නේද? අපි ඕකේ ඉන්නවා.
ඔව්. දැන් දැනුමක් එනවා මෙහෙම දේකුත් තියනවා කියන්නේ.
අන්න හරි. දැන්
ඒ මෙහෙම දෙයක් ඕනේ අපි.
ඔව්. ඒ දැනුම ගන්න තමයි මේ කතා කරන්නේ. ඊළඟට තමන් හොයන්න ඕන ඒ දැනුම දැක්ම කරගන්නේ කොහොමද?
ඔයමයි අපි කියලා දුන්නේ. අපි දන්නේ නෑ. ඔව්. දැන් නම් මම අර ගුඩ් ෆිලයි මුසලා වගේ
එනවා. නෑ 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 නෑ. ඒ தත්ත්වයේ අයින් වෙන එක තමයි දැන් නුවණ කියන්නේ. ඒ කියන්නේ දැන් තාම ওই ඥානන්නේ. දැන් පස්සන් ගෙවහන් එහෙම කාගෙන්වත් දැනගත්තා නෙමෙයි. මේක මෙහෙම. මේක මෙහෙමමයි කියන தත්ත්වෙට එන්න ඕනේ. ඒකට එන්න තමයි දැන් උත්සාහ කරන්න ඕනේ.
නමුත් කල්ලා මිත්‍රෙන් අහලපයි ඒක අවබෝධ කරගන්න අපි.
දැන් ඒ එන්නේ කොහොමද කියලා අපි බලමු. ඒක තමයි මේ මේ දැන් සාකච්ඡා කරන්න ඕනේ නේද? දැනගන්න ඕන ඉස්සෙල්ලා හරියට දැනගන්න. ඒක තමයි සද්ධර්මයන්
කල්යන් මිත්‍රයන් අහලා අපි දැනගන්න
ඕන. අපි සද්ධර්ම ශ්‍රවණය කියන්නේ ඒකයි. දැන් ඒක එන්න පුළුවන් එක එක විදි තියෙනවා. මේ සූත්‍රය කියවලත් කෙනෙකුට ගන්න පුළුවන්. ඈ. එතකොට මෙන්න බුද්ධ දේශනාවේ මෙහෙම තියෙනවා. මෙහෙම කියලා තියෙනවා. ඒක දැන් නුවණින් තේරුම් ගන්න. ඒ නුවණින් තේරුම් ගන්නකොට දැන් අපි අතෙන්ට ආවේ ඥානං පස්සං යථා භූතං කියනකොට අර ධර්මයේ කියලා තියෙන විදිවලට ගැලපෙන. දැන් අපි දන්න විඥානේ ඒවට ගැලපෙනවද? විඥානයේ පෙර නොතිබීම හටගන්නවද? ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවද? දැන් හොඳට තමන් හිතලා බලන්න ඕනේ. මේ හිතක් කියන එක මොහතකනේ නේද? ක්ෂණය. ඒක පැහැදිලි නේද? පෙර නොතිබීම හටගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ. නේද? ඒකනම් සාමාන්‍ය නුවණක් තියෙන කෙනෙකුට හිතා ගන්න පුළුවන්.
දැන් මේ මොහොතෙත් එහෙම වෙනවා නිසා සමානද? දැන් මේ මොහොතේ සෝත විඥානයයි චක්ක විඥානයයි දෙක විකාරයෙන් වෙනවා. ඒකටත් නේ මනෝ විඥානයක් වැඩ කරනවා. ඉතින්
මේ ඔය ඉතින් මොන විඥානේ හටගත්තා දැන් නුවණක් එන්න ඕන. මොකක්ද නුවණ? පෙරණතිදීම හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. වරකට එකයි විඥානය ගැන අපි දන්නවා. වරකට එක විඥානය. එහෙම දැනුමකුත් තියෙනවනේ නේද? විඥාන දෙක තුනක් එක මොහොතේ හටගන්න බෑ නේද? ඒක චිත්ත නියාම ධර්මය. එක හිතයි එක ක්ෂණයක තියෙන්නේ නේද? ඒ චක්කු විඥානේ හටගන්නකොට සෝත විඥානේ තියෙන්න බෑ. චක්කු විඥානේ නිරුද්ධ වෙලාමයි සෝත විඥානයක් හටගන්නේ. හැබැයි ওই වේගය වැඩි හින්දා අපිට හිතෙනවා ඔය ඔක්කොම එක සැරේ වෙනවා කියලා. ඒ වුණාට එහෙම නෙවෙයි. ඒකත් පැහැදිලි යතිනේ නේද? අපි ඒවා සාකච්ඡා කරලා තියෙනවා. පැහැදිලි නැති අය ඒ පරණ සාකච්ඡා ටිකක් අහන්න වෙයි. එතකොට විඥාණය කියන එක, විඥාණය කියන්නේ මොකද්ද? දැනගන්න ස්වභාවය නේද? දැනගන්න ගතිය විඥාණය. එතකොට ඇහැ නිසා දැනගන්න ගතියට කියනවා චක්කු විඥාණය. එතකොට ඇහැ නිසා මොනව ගැනද දැනගන්නේ? රූප ගැන. එතකොට අපි සාමාන්‍යයෙන් ඇහෙන් දැනගන්නේ අභ්‍යන්තර රූපද බාහිර රූපද? බාහිර රූප නේද? එළියේ තියෙන රූප ගැන තමයි ඇහැ නිසා අපි ඇහැ පාවිච්චි කරන්නේ. එළියේ තියෙන ඒවා දැනගන්න නේද? එතකොට ඇහැ නිසා දැනුවත් වෙලා තියෙන්නේ බාහිර රූප ගැන. දැන් ඔන්න විඥානයේ යම් ලක්ෂණයක් තියනවාද? ඔය ලෝකෙට ආйти ලක්ෂණ ටික නේද? පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඊළඟට ඒවා හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. ඒ හේතු ප්‍රත්‍යය දුන්නේ නැත්නම් හටගන්න බැහැ. එහෙම නුවණක් තියෙනවනේ. එතකොට ඒකම නේද, ඒ தත්වෙම නේද ඇහැටයි ඔය රූපවලටයි වෙන්න ඕන. ඇහැ කියන එකත් ඔය ලෝකෙට අයිති සංකත ධර්මයක් නේද? අපි රූප කියලා කියන ඒවත් අනිවාර්යෙන් ලෝකෙට අයිති නේ රූප නේද? ඒවත් බාහිර තියනවා කිව්වා. ඒවත් ඔය ලක්ෂණ වලට පොදු වෙනවා. එන හේතු ප්‍රත්‍යයෙන්ම හට ගන්න ඕන. ඊළඟට ඒවයි ලක්ෂණේ තමයි පෙර නොතිබීම හට ගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්න ඕන. ඔන්න ඕක අපිට ප්‍රත්‍යක්ෂද? ප්‍රත්‍යක්ෂ නම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රත්‍යක්ෂ නැති අය ගොඩක් ඉන්නවා. මටත් එච්චර ප්‍රත්‍යක්ෂ නැහැ. ඉතින් අපි
ප්‍රත්‍යක්ෂ කියන හේතුව
මේකයි.
මම සමා වෙනස. මොකද මේ විඥානේ ඇති වෙනකොට රූප වේදනා සංඤා සංකාර ඇති වෙනවා නම් ඒ විඥානේ නැති වෙලා ඊළඟ විඥානේ ඇති වෙනකොට අර රූප වේදනා සංඤා සංකාර අනිත්‍ය වෙන්න ඕන.
ඔය ඔය දැන් තියරි එකක්ද නැත්නම් ප්‍රත්‍යක්ෂය? නෑ, ඕක ලොජික් එකක්. ඒ කියන්නේ මේ
තියරි එක. දැන් අර විඥානේ දැන් කලින් කිව්වනම් සර් විඥානේ පෙරණෝ කීම හටගෙන දුද්ද වෙනවා කියලා. ඒ නිසා හටගත්ත රූප වේදනා සංඥා සංකාර පෙරණොතිබීමයි හටගත්තේ. අර විඥානේ නිරුද්ධ වෙනවා නම් අර ටික නිරුද්ධ වුණාම තමයි ඊළඟ චක්කු චෝත් විඥානේ ඇති වෙනකොට ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ඇති වෙනවා.
දැන් කතා කරන එක දැන් කතා කරන එක නවත්තලා හිතන්න. ඔය කියපු ටික මෙන්න මේ විදිහට අනිත්‍ය විස්තර කරන්න පුළුවන්. නැත්තම් මේ ස්වභාවය විස්තර කරන්න පුළුවන්. හරි. එහෙම කියපු එකක්ද නැත්තම් ඒක දැක්මක්? මමක තනියෙන් හිතන්න. එතකොට පස්සතෝ කියන එකයි ඥානතෝ කියන එකේ වෙනස වෙයි. ඔක එහෙමමයි කියලා පේනවා නම් ප්‍රශ්නයක් නැහැ. මේ පැදුරක් තියෙනවා. පැදුර පෙරණ තිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා පේනවා නම් ගැටලුවක් නැහැ. හැබැයි එහෙම නැත්නම් මතක තියාගන්න අරක දැනුම විතරයි. ඒකයි ඒක තියරි එකක්. මෙහෙම බැලුවොත් මේක වෙනවා කියලා දැක්මක්. හැබැයි එහෙම පේනවා නෙවි. අනේ එකෙන් ඒ කියන්නේ මේ හිතන්න විදිහක් කියන්නේ ආ ඒක නුවණින් හිතන්න. එතකොට ඒක දැන් මේක මේ තර්ක කරන්න නෙමෙයි Tamanට හිතන්න මේ
කියන්නේ.
ඔව් සර්. බර්ට නුවණ පිහිටන්න. දැන් අපි මෙහෙම වෙනවා කියලා විස්තර කරන්න හැකියාව කියන එක එකක්. ඒක දකින්නවා කියන එක තව එකක්. කොයි දෙකේ වෙනස තේරුම් ගන්න. එතකොට එතකොට ඒක මෙහෙමයි විස්තර කිරීමක්. ඒකෙත් අවස්ථා දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට මං අහලා තියෙනවා කියලා කියන්නත් පුළුවන්. නෑ, මේක මෙහෙමමයි කියලා සැකයකින් තොරව තව කෙනෙකුට විස්තර කිරීමේ හැකියාවක් එනවා. ඒක අර අර කවුරුත් මෙහෙම කිව්වා කියනවට වඩා ඒක උසස්. මේක මෙහෙමයි, මේ වෙන හින්දා මෙහෙම වෙනවා. ඒ දැක්ම එන්නත් මනස දියුණු වෙනවා. ඒකත් දියුණුවක්. හරි. එතකොට අර සම්මා දිට්ඨියට අවශ්‍ය සමහර විට ඥානය ඇවිල්ලා ඊළඟට මාර්ගයේ වැඩෙන්න තියෙනවා. ඔව්, දැකලා නෑ. කියන්නේ අර ප්‍රත්‍යක්ෂ භාවයේ එනකොට ඊට වඩා එක වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපි රැවටිලා ඊට පස්සේ ඒක ගැන හිතන මට්ටම නෙවෙයි, නොරැවටෙන ගතිය. දැන් ඕක බලන්න, දැන් විඥාණයට නම් අපිට නිකන් දැනෙන ගතියක් තියෙනවා නේද? පෙරණුති වීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා මේ හිත කියන එක. මොකද ඔය හිත එන්න කලින් අපිට එහෙම අදහලා තිබුණෙත් නෑ. මේ හිත එනකොටයි ඒක ගැන දැනගත්තේ නේද? ඊට පස්සේ ඒක ඉතුරු වෙන ස්වභාවයක් ඇති. ඒ වුණාට අපි වෙන එකක් ගැන හිතනකොට ඒක දැන් යෙදෙන්නේ නෑ කියලත් නිකන් පේනවා නේද? දැන් ඔය தත්ත්වේ තියනවාද මේ ਬਾහිරේ තියනවා කියලා හිතන එක? නෑ, අන්න ඕක පිළිගන්න. මොකද අපි ඉන්න தත්ත්වේ අපි පිළිගත්තොත් තමයි ඒ එතනින් මිදෙන්න ඊළඟට කරන්න වැඩක්. එතකොට දැන් ਬਾහිර රූපවල අපිට ඕක එකපාරට පේන්නේ නෑ නේද? දැන් රූප ජාති ඇහෙන් දැනගන්න රූප බාහිර රූප කියලා. නේද? දැන් ඇහෙන් දැනගන්න රූප මේ කණුවක් තියෙනවා. ඒක කණුව පෙරණ තිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා එහෙම පේන්නේ නැහනේ නේද? එතකොට ඔන්න දැන් බලන්න මේ ඔය දෙකේ එහෙනම් පරතරයක් තියෙනවා. අපිට දකින්න දැන් මොනවා හරි වැඩ ටිකක් කරන්න තියෙනවා. දැන් විඤ්ඤාණේ නම් මේ වගේ ඇතිවිලා නැති වෙනවා පේනවා. මේ කණුව එහෙම පේන්නේ නේද? පේන්නේ කියනකොට දැන් අපිට නුවණක් එන්න ඕන. දැන් අපේ අර මේක තියෙනවා කියන දෘෂ්ටියට වැටිලා. ඒ කියන්නේ අපි මේක පැවැත්මක් දීලා. පවතින දෙයක් විදිහට බාර අරගෙන. තව විදිහට කිව්වොත් නේද? ඒ කියන්නේ පවතින රූපයක් විදිහට බාර අරගෙන. පවතිනවා කියන්නේ මේක අතීතෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා කියලා පැවැත්මක් දීලා තියෙනවා. නේද? ඒ පැවැත්මක් දුන්නා කියන්නේ ආයේ දැන් ඔන්න අර ඔව් නিত্য කරලා නේද? දැන් නিত্য සංඥාවෙන් අරගෙන. ඇහෙන් දැකපු දේ නিত্য සංඥාවෙන් අරගෙන නේද? ඔව් දැන් ඒ බැලුවත් හරියන එක හරි. දැන් අපි ඉන්න තත්ත්වේ තේරුම් ගන්න එක. දැන් අපි ඉන්නේ බාහිර රූපේ නিত্য සංඥාවෙන් අරගෙන නේද? දැන් දෙයක් කරන්න කලින් කරන්නේ ඇයි කියලා අවබෝධයක් දැන් මේ දෙක කරන්නේ ඇයි? මොකක් සඳහාද කියන එක හොඳට නුවණක් එන්න ඕන. ඒක තමයි සම්මාදිට්ඨිය. නැතු කවුරුවත් කියන්න කියපු පළියට කරනවා නෙවෙයි. තමන්ගේම දැක්මක් වෙන්න ඕන. ඒක ඇති කරගන්න දැන් තමන් ඉන්න තත්ත්වයේ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. අපි ඉන්නේ එතකොට මේ බාහිර දේවල් ගැන නিত্য සංඥාවේ නේද? ඒ කියන්නේ බාහිර දේවල් කිව්වේ මේ මොහොතේදී ඇහෙන් දැකලා දැනගත්තු රූපවල. නේද? ඇහෙන් දැකලා දැනගත්තු රූප. ඔන්න බලන්න දැන් ඒක නিত্য සංඥාවෙන් අරගෙන නම් පේනව නේද? අපි දැන් රූපයේ අජානං අපස්සං යථා භූතං නේ. අන්න ලෝකයාගේ தත්වය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නේද? ලෝකෙට වැටිලා දුකට වැටිලා අන්න ඕකයි තේරුම් ගන්න ඕන. දැන් අපි මේ ලෝකෙට අහු වුණා කියන එකටත් වඩා දකින්න ඕන ඔන්න දුක. මේ පංච උපාදානස්කන්ධ තමයි මේ රැස් කරන්නේ. තණ්හාව තමයි මේ වර්ධනය කරන්නේ. අන්න ඕකයි මේ සූත්‍රෙන් තේරුම් ගන්න ඕන. දර රූපය ගැන අජානං අපස්සං යථා භූතං උන ගමං රූපේ සිහි මුලා වෙනවා. පංච උපාදානස්කන්ධ රැස් කරනවා. තණ්හාව වැඩෙන. ඔය මට්ටමට වැටෙනවා. නේද? ඔන්න ඔක තේරුම් ගන්න ඕන. මොකද සාමාන්‍ය කෙනාට ඔය දැක්ම නැහැ. නේද? සම්මාදිට්ඨිය නැහැ. ඔන්න ඕක තේරුම් ගත්ත කෙනාට තමයි සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඕකත් නොදැන මට සම්මාදිට්ඨිය තියෙනවා කියලා හිතාගත්තට හරියන්නේ නැහැ. පැහැදිලිද? දැන් අපි මේ සාකච්ඡා කරන්නේ මං කිව්වේ දැන් තමන්ගේ සම්මාදිට්ඨිය තියෙනවද කියලා චෙක් කරගන්න කියලා. ඔය චෙක් කරගන්න විදි. මොකද අපිට හිතෙනවා මට දැන් සම්මාදිට්ඨිය තියෙනවා. මේ ධර්ම කරුණු ටික දන්නවනේ. ඒක එහෙම හිත මුලා කරගෙන හරියන්නේ නැහැ. දැන් මේක ප්‍රායෝගිකව බලන්න ඕනේ. අපි ඇහි රැවටෙනවද? අපි ඇහෙන් දැනගන්න රූපේ රැවටෙනවද? විඥාණී රැවටෙනවද? පස්සේ රැවටෙනවද? ඒ පස්සෙන් ඇති වෙන වේදනාවයි රැවටෙනවද? රැවටෙනවද කියන්නේ සිහි මුලා වෙනවා. එදිනදා පරිහරණය. ඔව්. ඔව්. මොකද ඌක දැනගත්තොත් රැවටෙනවා කියලා දැන ගැනීමත් මතක තියාගන්න ලොකු නුවණක්. ඒක නොදැන රැවටි ඉන්නවට වඩා දැනගෙන රැවටෙන එක උසස්. එතකොට දැකලා. ඒකට දැනගෙන රැවටුණාට ඒක ගැටලුවක් නැහැ. මොකද එයා මාර්ගයේ වැඩෙන්නේ. ඌකත් දන්නේ නැතුව ඕකේ අනිත් පැත්ත තමයි සම්මාදිට්ඨියක් තියෙනවා කියලා හිතාගත්තොත් නම් මාර්ගය බොහොම දුරයි.
නිත්‍ය දෘෂ්ටියයි.
ඔව්. හැබැයි අපි ගොඩ දෙනෙක් ඉන්නේ ඒක යන්න තනයි මේ භයානකම. අපි ධර්මය දන්නා භාවනා කරනවා මට සම්මාදිට්ඨිය තියෙනවා කියලා හිතාවිනේ. ඒක තමයි